ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ශ්‍රී ලංකාවේ ඉඳලා ජාත්‍යන්තරයට යන ඒවගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න ජාත්‍යන්තරයේ වැඩි වැඩියෙන් කතාබහ කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම SBS සිංහල වැඩසටහනෙන් කතාබහ කරනවා. අපි දැන් සූදානම් වෙන්නෙත් අන්න ඒ වගේ සුවිශේෂී චරිතයක් සමග කතාබහ කරන්නට. අපිට පසුගියදා වාර්තා වුණා ලංකාවේ මහාචාර්ය රොහාන් සමරජීව මහතාව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දත්ත පාලනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සමාජිකයෙකු විදිහට පත් කරලා තිබෙනවා කියලා. ඉතින් මේ සුභාරංචියත් එක්කම මොකක්ද මේ අලුත් අනතුර, මොනවද මේ අලුත් භූමිකාවේ වගකීම්, එවගේම මෙහිදී කෙරෙන්නේ මොනවද කියන කාරණා පිළිබඳව කතාබහ කරන්න අපි එතුමාව සම්බන්ධ කරගන්න හිතුවා. එවගේම එතුමා තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ ICTA නැත්නම් ඉක්ටා ආයතනයේ වර්තමාන සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් තොරතුරු තාක්ෂණය පිළිබඳව හසල දැනීමක් තිබෙන පුද්ගලෙක්. අපි මහාචාර්ය රොහාන් සමරජීව මහතාව මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා. ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමා අපේ වැඩසටහනට.
ආයිබෝන්.
ඔව් මහාචාර්යතුමනි, අපේ සාකච්ඡාව පටන් ගමු ඔබතුමාට ලැබිච්ච මේ අලුත් පත්වීමත් එක්ක. මොකක්ද මේ අලුත් පත්වීම? අපි මුලින්ම පැහැදිලි කරගමු.
ඔව් මේක දැන් අවුරුදු දෙකක් විතර බලංගු වෙන පත්වීමක්. ඒකේ පළවෙනි රැස්වීමට මම මේ ජිනීවා නුවර ගිහිල්ලා ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ ආපු ගමන් මෙතනදී තියෙන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා කෘතිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන මේ අලුත් මෙවලම මුළු සමාජය හරහාම, සමාජයේ මේ මේ එක එක ක්ෂේත්‍රයක් නෙමෙයි, වෛද්‍ය ක්ෂේත්‍රය, ඉංජිනේරු විද්‍යාව, යාන වාහන එහාට මෙහාට කරන ලොජිස්ටික්ස් වගේ දේවල්, මේ සියලුම දේවල් වලට මේක ඉතාම විශාල බලපෑමක් ඇති කරයි කියලා. එතකොට එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඒ ගැන ඒකේ සෙක්‍රටරි ජෙනරල් මහත්මයා ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඒ ගැන යම්කිසි බුද්ධි මණ්ඩලයක් උපදේශන ගන්න ස්ථිර කට්ටියක් ඉන්න ඕනේ කියලා. ඒ කාර්යයට තමයි අපි මාව පත් කළ තියෙන්නේ. මේක තව සමාජිකව මම හිතන්නේ 15ක් 20ක් වගේ ලොකු සංඛ්‍යාවක් ඉන්නවා විවිධ රටවලින්. අපි ඉතින් මෙතනදී තාක්ෂණික වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් පැත්තෙන්, නීතිමය පැත්තෙන් මේ සියලුම ආකාරයේ දේවල් සාකච්ඡා කරනවා. අපි දවස් තුනක් මේ ගැන රැස්වීම් තිබ්බා. මේ රැස්වීම් වල මූලික වශයෙන් දෙකක් කරුණු ප්‍රමුඛතා දෙකක් තියෙනවා. එකක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙනවා. ඒගොල්ලෝ ඒ රටවල් වල නීති රීතීන් අනුව කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා මුක්තින්. ඒගොල්ලෝ ඒ ජාත්‍යන්තර නීති රීති යටතේ වැඩ කරන්නේ. ඒකට ඒගොල්ලෝ ගාව තියෙන දත්ත, ඒගොල්ලෝ කටයුතු කරන ආකාරය පිළිබඳ යම්කිසි ආචාර ධර්ම පද්ධතියක්, යම්කිසි නීතිමය පද්ධතියක්, මේ දේවල් කළ හැකි, මේ දේවල් නොකළ හැකි කියන මතයකට ඒගොල්ලන්ට උපදෙස් දෙන්න අපි බැඳී සිටිනවා. ඒ අභ්‍යන්තර කටයුතු. ඒ වගේම මේක වඩා පොදු සුභසිද්ධිය සඳහා මේවා මේ දත්ත මේ අලුත් තාක්ෂණයන් රුහන් පාවිච්චි කරන්නේ කියලා යම්කිසි දිශානතියක්, යම්කිසි අදහසුත් අපෙන් බලාපොරොත්තු වෙනවා. එතෙන්දී ඉතින් ජාත්‍යන්තර මට්ටමේ මේ විශේෂඥයෝ එකතු වෙලා යම් යම් මතයක් ඉදිරිපත් කරාම ඒවයින් යම්කිසි ගෘහරුකම් උපදේශනයන් ඒ රටවල් වලටත් ගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් රටවල් ඇතුලේ කෙරෙන දේවල් කියන්නේ ඒ රටවල් වල ආණ්ඩු සහ ඒ රටවල් වල ප්‍රජාව. ජාත්‍යන්තර වශයෙන් ඒගොල්ලන්ට කියන්න බෑ මේ මේ දේ කළන්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට මේක දිහා බලලා යම්කිසි උපදේශයක්, ගුරුහරුකම්, පූර්වාදර්ශයන් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මෙතන තියෙනවා පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්න. මේ අලුත් පද්ධතියින් එක්ක වැඩ කරනකොට මුදිනෙක්ගේ බියක් තියෙනවා. ඒ අයගේ පුද්ගලිකත්වය, ඒ අයගේ රහස්‍යය කියන ඒ අයගේ පුද්ගලික තොරතුරු අනවශ්‍ය විදිහට විසිරීලා ගිහිල්ලා වෙන අයගේ අත්වලට ගිහිල්ලා යම්කිසි නරක විදිහට ඒවා පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒත් ඒවට ආරක්ෂණයට අපි කතා කරනවා ඩේටා ප්‍රොටෙක්ෂන්. එහෙම නැත්නම් දත්ත ආරක්ෂණ නීති රීතීන් ගොඩනගීම. ඒතර එවැනි දේවල් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළේ ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඒවා පාවිච්චි කරනකොට කොහොමද ඒවා පාවිච්චි කරන්නේ සාරධර්මානුව හොඳ වලට මුල් තැන දීලා නරක දේවල් වෙන එක අවම කරලා මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ කාර්යය.
ඔව් ඔබතුමා කිව්වා මේ කමිටුව වසර දෙකක කාලයකට තමයි තෝරාපත් කරගත්තේ කියලා. දැන් ඔබව මෙම කමිටුව සඳහා තෝරා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකා බලපු විශේෂ කාරණා මොනවද?
මෙතන වෙලා තියෙන්නේ මගේ තියෙනවා යම් කිසි සංකීර්ණ මේ ගුණාංග කීපයක්. එකක් තමයි ලංකාවේ පර්යේෂණ ආයතනය කරහා 2012 විතර ඉඳන් අපි ඔය බිග් ඩේටා එහෙම නැත්නම් ඩේටා ඇනලිටික්ස් කියන එක, ඒ කියන්නේ අපි කතා කරන්නේ මිලියන ගණන් දත්ත රෙකෝඩ්ස් අරගෙන අපි සරල උදාහරණයක් ගත්තොත් මේ සවන් දෙන අයට ශ්‍රාවකයන්ට තේරුම් ගන්න පුළුවන් මේ හැම ටෙලිෆෝන් මොබයිල් ටෙලිෆෝන් කෝල් එකක් ගන්නකොටම ඒකේ වර්තාවක් ඇති වෙනවා මේ බිල් සකස් කිරීම සඳහා. ඒ කියන්නේ මේ ඒ නැමති නම්බරයකින් B නැමති නම්බරයකට ඇමතුමක් ගත්තා. ඒක ගත්තේ මේ බේස් ස්ටේෂන් එකේ මේ 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 ප්‍රදේශයේ ඉතර භූගෝලමය වශයෙන් කියන්න පුළුවන් මේ කොච්චර වෙලාවකට ගත්තද ඔවගේ දේවල් දත්ත එකතු වෙනවා. දැන් මේවා දවසකට ලංකාවේ උදාහරණයක් ලංකාවේ මිලියන 100ක් විතර මේ වගේ දත්ත මේ වාර්තා රෙකෝඩ්ස් හදනවා මේ මේ බිල් කිරීම සඳහා. දැන් මේවා අරගෙන මේවා ඒ නංගන් මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ඔක්කොම අයින් කරලා ඒවා සංගවලා අපි ඒවට කියන සූඩිනමයිස් කරලා ඒකෙන් අපිට පුළුවන් මේ කොළඹ නගරයට දවසට කී දිනක එනවද, මේ කොළඹ නගරයේ කොයිතරම් ප්‍රමාණයකට මේ නිවාසවල ඉන්නේ, ඒ කියන්නේ රෙසිඩෙන්ෂියල් කියලා කියන ප්‍රදේශ මොනවද, ඒවා කොයිතරම් දුරට වාණිජ කරණය වෙලාද, ඒවයි කාර්යාල විවෘත කරලාද, ඔවැනි දේවල් අපිට විද්‍යාත්මකව සොයා ගන්න පුළුවන් මේ අලුත් තාක්ෂණය යටතේ. දැන් එතකොට මේ මම සභාපති වෙන ලර්නේෂියා කියන ආයතනය 2012 ඉඳන් මේ වැඩකටයුතු කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ තුන්වෙනි ලෝකයේ මෙවැනි දේවල් කිරීම අතින් ප්‍රමුඛ ආයතනය. අපේ ඒ දත්තයන් මේ කොළඹ නගර සැලසුම් නගර සංවර්ධන කටයුතු වලට මෙගාපොලිස් අමාත්‍යාංශය UDA කියන්නේ නාගර සංවර්ධන අධිකාරිය මේ වගේ අය පාවිච්චි කරලා තිනවා එයාගේ මිල දත්ත වලින් කොටසක් හැටියට. ඒ එක පැත්තක්. ඒ කියන්නේ ඒ තාක්ෂණය පාවිච්චි කරන හැටි ගැන මට යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ වගේම මම ප්‍රතිපත්ති සම්පාදනය පැත්තෙන් නීති හැදීම පැත්තෙන් මම මේකටයි මගේ නියම විෂය මම ඇමරිකාවේ ගුවන්වලකට ඉගෙනුවේ පබ්ලික් පොලිසි. ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඒ ආයතන නියාමන කටයුතු කරන්නේ කොහොමද, මම ලංකාවේ විද්‍යුත් සංදේශ අධ්‍යක්ෂ ජනරාල් හැටියට නියාමන කටයුතු කරා මීට අවුරුදු 20කට කලින්. ඉතින් ඒ සංකලනය මගේ තියෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ ඒගොල්ලෝ මීට කලින් තිබ්බ කමිටුවකුත් තිබ්බා ඩේටා ප්‍රයිවසි ඇඩ්වයිසර් ගෲප් කියලා. ඒක තමයි හිටියා 2015 ඉඳන්. එතකොට ඒ සම්බන්ධය කලින් තිබිලා තියෙනවා. ඒ ප්‍රයිවසි ඒ පුද්ගලිකත්වයේ පිළිබඳ උපදේශන කමිටුවකත් මම ඉඳලා තියෙනවා. ඒ දෙපැත්තම මට කතා කරන්න පුළුවන් නිසා. මොකද දෙක පැත්තකින් අර පුද්ගලිකත්වය පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම ගැන පමණක් කතා කරන කට්ටිය ඕනතරම් හොයා ගන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේවා පරිවර්ෂණ කටයුතු වලට පාවිච්චි කරන්නේ කොහොමද, කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනවද කියලා. අනිත් පැත්තෙන් ඒ පරිවර්ෂණ කටයුතු ගැන පමණක් දන්න කට්ටිය දන්නේ නැහැ මේ නෛතික පැත්ත. මම ගත්තාම මගේ වාසනාවට ඒ දෙපැත්තේම අත්දැකීම් තියෙන නිසා ඒ දෙපැත්ත තුලනය කරගෙන කතා කරන්න පුළුවන් නිසා ඒගොල්ලෝ මං හිතන්නේ මාව ඒකට
අපි කතා බහ කරමින් පසුවන්නේ මහාචාර්ය රොහාන් සමරචීව මහතා සමග. මං කලිනුත් සඳහන් කරා එතුමා තමයි ශ්‍රී ලංකාවේ ICTA ආයතනය නැතම් ඉක්ට ආයතනයේ වර්තමාන සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින්නේ මොන වගේ තත්ත්වයකද සහ එහි අනාගතය පිළිබඳව ඔබතුමාට තියෙන මොන වගේ දැක්මක්ද?
දැන් ලංකාවේ ගත්තහම පරිතරමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අපේ අපනයන හැටියට ගත්තහම පළවෙනි පහේ ඉන්නවා දැනට. අපි මෘදුකාංග ඒ සේවාවන් පිටරටවලට සපයලා අපි දැනටත් ඇමරිකානු ඩොලර් බිලියනයක් විතර නිල වශයෙන් ලංකාවට උපදල දෙනවා. නමුත් අපේ හිටපු ඇමතිතුමා කියන වගේ හැමදාම ওই බිලියනයට වැඩිය ඇත්තටම අපි උපදන ඇති. මොකද අපේ කට්ටිය බොහොම හැමතැනම වැඩ කරනවා. ඒ සීල්ම උදල් වාර්තා වලට අහු වෙන්නේ නැතුව ඇත් කියලා. ඉතින් ඒක ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වෙන ඉතාම හොඳ ක්ෂේත්‍රයක්. ඒකන්ට කොටින්ම දැන් ඔය ඔය ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක මේ හුදෙක් වචනයක් නෙමෙයි ලංකාවේ අයට. දැන් මම දන්නවා උදාහරණයක් ඇටියට මේ අපේ පිළිකා රෝග නිර්ණය කිරීම පිළිබඳ කාර්යය බොහොම දුෂ්කර ක්‍රියාවක්. මොකද අපි ඒ ඇඟ ඇතුලේ යම්කිසි ඒ දත්ත ඒ උපකරණ භාවිතා කරලා අපි යම්කිසි මේජර්ස් යම්කිසි පින්තූර ගන්නවා. මේ පින්තූර මේක පිළිකාකාරක සෛලද මේවා පිළිකාකාරක නොවනවද කියන එක ඉස්සර ඉතින් මනුෂ්‍යයාගේ ඇහින් පළපුරුද්දෙන් අත්දැකීම් වලින් විතරයි අපිට කියන්න පුළුවන්. දැන් අපේ මම මේ මගේ දැහින් මම කියවලා තියෙනවා මේ මෙහෙ පර්යේෂණ නිබන්ධන සකස් කරන අපේ ශිෂ්‍යෝ මෙවැනි දේවල් කොහොමද මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා යන්ත්‍ර මගින් යන්ත්‍රවලට උගන්වලා අපි ඒකට කියන්නේ මැෂින් ලර්නින් කියලා යන්ත්‍රවලට උගන්වලා යන්ත්‍රවලට මේක කරන්න පුරුදු කරවන්නේ කොහොමද කියන එක ඔය තමයි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඕක දැන් ලංකාවේ මිනිස්සු කරගෙන යනවා. අපේ දැන් පොඩි පොඩි සමාගම් තියෙනවා ඔය AI ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන දේවල් සම්බන්ධව කටයුතු කරන අපනයන කටයුතු කරන ඒවයින් මුදල් උපයන පඩි ගෙවන සමාගම් ලංකාවේ තියෙනවා. ඉතින් එක පැත්තක් ඒක. දෙවෙනි පැත්ත තමයි අපි දැන් මේකේ නීතිමය පැත්ත. මේවා කරන්න අපිට නෛතික රාමුවක් තියෙනවා. නෛතික නිශ්චිතභාවයක් තියෙනවා. අපේ ඩිජිටල් අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වය අනුව අපි දත්ත ආරක්ෂණ පනතක් කෙටුම්පතක් සම්පූර්ණයෙන් සකස් කරලා ඒක දැන් ඕන වෙලාවක දැන් මේ තියෙන දේශපාලන තත්ත්වය අනුව ඒවා ටිකක් හෙමින් යයි. නමුත් ඕන වෙලාවක පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයට ගෙනල්ලා තියෙනවා දත්ත ආරක්ෂණ පනතක්. දැන් ඕකෙ ගත්තොත් ඔස්ට්‍රේලියාවේ ගත්තොත් දත්ත ආරක්ෂණ පනතක් තියෙනවා. ඒ දත්ත ආරක්ෂණ අධිකාරියක් තියෙනවා. නවසීලන්තයේ තියෙනවා. කැනඩාවේ තියෙනවා. බ්‍රිතාන්‍යයේ තියෙනවා. නමුත් ඉන්දියාවේ තවම නැහැ. මොරිෂස් රටේ තියෙනවා. කෙන්යාවේ මේ ගිය සතියේ තමයි මේක අනුමත කරගන්නේ. අපිත් ඕම් මේන් කියලා තමයි ඒ දියුණුවන ආසියාකර රටවල් වලින් අපි ප්‍රමුඛ තත්වයෙන් ඉන්නවා ඒ පනත ඉදිරිපත් කිරීම ගැන. ඉතින් ඒ පනත අපි හදාගත්තොත් අපි ඒක අනුමත කරගත්තොත් ඒ අපි අර අනිත් පැත්තෙන් යන තාක්ෂණික කටයුතු නෛතික පැත්තෙන් යන කටයුතු දෙක එකට හරියට ගැලපුණොත් මම හිතන්නේ ලංකාවට ඉතාම හොඳ තත්ත්වයක් තියෙයි. මේවත් එක්ක අපි ඉස්සරහින් දුවන්න මේවා පස්සෙන් පන්නගෙන යන්න නෙමෙයි මේවායි නායකත්ව අරගෙන වැඩ කරන්න අපිට අවස්ථාවක් ලැබී කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
හොඳයි, අපි කතාබහ කරමින් පසු ඒ මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග එතුමාට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දත්ත පාලනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සමාජික තනතුර පසුගියදා හිමි වුණා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි කතාබහ කරමින් පසු SBS සිංහල වැඩසටහනින්. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමනි ඔබතුමාට ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කළා මේ අදහස් අපිත් සමග බෙදා හදාගත්තාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook page follow කරන්න.